තමන්ගේ හුස්ම ඇතුල් වෙන පිටවෙන හැටි අවධානය යොමු කරා. එතකොට ඒ හරහා ඒ දැනීම ඒ ස්ථානයේ තියෙන දැනීම ස්පර්ශය යනකොට තියෙන ඒ සිවුම් දැනීම පහළ යනකොට තියෙන සිවුම් දැනීම අන්න ඒ දිහා බලාවි. ඇතුල් වෙන ගතිය පිට වෙන ගතිය එතෙන්ට අවධානය යොමු කරන්න. හිත එහෙම එහෙ යනකොට ආයෙ ආයෙ එතෙන්ට අවධානය යොමු කරන්න. ඉහළ යන ස්වභාවය පහළ යන ස්වභාවය ඉහළ යන ගතිය දන්නවා පහළ යන ගතිය දන්නවා ඉහළ යන ගතිය පහළ යන ගතිය ඉන්නකොට තමන්ට බාහිර ශබ්ද ඇහෙන්න පුළුවන් එළියෙන් දෙක. ඒ දැනගන්න ඕනම දෙයක් ගැන බලන්න මොන ආයතන හරහාද ඔබ දැනගත්තේ. වාහනයක් යනවා. නැත්නම් කුරුල්ලෙක් කෑගහන. එළියේ තියෙන රූපයක් ගැන දැනගත්තා. බස් එකක් හරි කුරුල්ලෙක් හරි එළියේ ඉන්නා කියලා දැනගත්තා. දැන් දැනගන්න උදව් වුණේ මොන ආයතනද? කණෙන් ශබ්දයක් ඇහෙනවා. ශබ්දය ඇහුනේ නැත්තම් අපි ඔක දන්නේ නැහැ. ශබ්දයක් ඇහෙන්නේ සෝත ආයතන. ඊළඟට හිතෙන් හිතනවා ඒ ශබ්දය ආවේ මොකෙන්ද කියලා. එතකොට තමයි අපි ඉදී තියෙන එක ගැන දැනගත්තේ. දැන් හොඳට නුවණින් බලන්න ඕන ඒ ඉදී තියෙන එක මේ මොහොතේ පේනවද නැත්නම් සිතේ හදපු එකක්ද මේ මොහොතේ පේන්නේ? එතකොට පැහැදිලි බාහිර තියෙන දෙයක් මේ මොහොතේ පේනව නෙවෙයි. හිතෙන් කියපු එකක් හිත දැනගන්නවා. සිතේ නිර්මාණයක් සිතට පේනවා. දර්බස්තේක රූපයක් කුරුල්ලෙක්ගේ රූපයක් මේ මොහොතේ දැర్శණය වෙන්නේ හිත. අපේ පරණ පුරුද්දට තමයි විශ්වාසකදී ඔය දැනගත්තේ එළියේ තියෙන එක කියලා. මේ දැනගත්තේ හිතේ හදතු දෙයක්. කණෙන් සිතෙන් සිතීමක් කරන්න. කණෙන් ශබ්ද ඇහෙනවා. සිතෙන් සිතන එකක් පේනවා. අපිට ඔය පිටෙන් හදපු දේ හිතට පේනවා කියන ඇත්ත වැහිලා තියෙන එක නිසා සිහිනවන තිබ්බේ නැත්තම්. පැහැදිලි වෙනවා කණෙන් ඇහෙන ශබ්දයක් විතරයි රූපේ නිර්මාණය වෙන්නේ සිතේ. සිතේ හදපු එක හිතට පේනවා. ඒක එළියේ තියෙන එක නෙවෙයි ඔය පෙන්නේ. එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් කියලා බාරගත්තේ ඔය බව නොදන්න කමට. කියන්නේ ආයතන මුලාවට රූපයක් බාරගත්තේ. ආයතන මුලාවට බාහිර මොනවායින් හරි කැදිච්ච රූපයක් ඔය දැනගත්තේ කියලා බාරගත්තේ ආයතන මුලාවට. ඇහුණා සිතුව විතරයි සිද්ධ වෙන්නේ. ආපහු මේ දැනීමට අවධානය ගන්න හුස්ම. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. එළියේ මොකක් හරි කෙනා ඒ දැනගත්තොත් කරුණිකෙත් වෙනවා. ශබ්දයක් ඇහෙනවා හිතෙන් හිතට. ඒ බව නොදන්න කමටයි අපි බාහිර තියෙන රූපයක් දැනගත්තා කියලා බාරගන්න. දැන් බලන්න මේ මොහොතේ තමන්ගේ ශරීරය මොන ඉරියව්වද තියෙන්නේ? වාඩි වෙලා ඉන්නවා. කොහොමද දැනගත්තේ? මේ මොහොතේ තමන්ගේ ශරීරය වාඩි වෙලා ඉන්නවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? මොනවද දැනෙනවා? දැනෙන ස්වභාව ටිකක් තියෙනවා. ඒ දැනෙන ස්වභාව ටික ගත්තොත් තෝ මුළු ශරීරයමද නැහැ. දැනීම් ටිකක් විතරයි. ඒ ගැන හිතනකොට ශරීරය නිර්මාණය වෙනවා. එන ඔය දැන් තේන්නේ එළියේ තියෙන භෞතික ශරීරයද ඔය තේන්නේ හිතේ නිර්මාණය කරපු විට? මනසෙන් හදපු ශරීරයේ ඉරියව්ව තමයි ඔය තේන්නේ. මොකද ඇහැට නෙමෙයි අපිට පේන්නේ හිතට. හිතට පේන්නේ හිතේ නිර්මාණයක්මයි. හිතේ නිර්මාණය කියන්නේ අල්ලන්න පුළුවන් එකක්ද? බැහැ. ඒක අල්ලන්න පුළුවන් ශරීරයක් කරලා එළියෙන් තිබ්බේ ආයතන මුලාවට නෙමෙයි. ඒක සිහි කරලා දෙනවා ආයෙ හුස්මට අවධානය ගන්න. ඉහළ යන ගතිය, පහළ යන ගතිය. දැන් ඔය ඉහළ යන හුස්ම, පහළ යන හුස්ම කියන්නේ මොකක්ද කියලා බලමු. ඒක දැනගත්තේ මොන ආයතනවලින්ද? මොනවාදෝ දැනීමක් තියෙනවා. ස්පර්ශය, කාය ස්පර්ශය. මෙතන දැනීමක් තියෙනවා. ඒ දැනීම් ගොඩක්. එක මොහොතක දැනීම කියන්නේ ඉහළ යන හුස්ම කියන්න පුළුවන්. එක ක්ෂණයක දැනීම. නැත්තම් පහළ යන හුස්ම කියන්න පුළුවන්. බෑ, දැනීමක් විතරයි. ඉහළ යනවාද පහළ යනවාද කියන එක අපි දැනීම් කීපයක් එකතු කර ගන්නවා. දැනීම් කීපයක් එකතු කරලා ඒ ගැන හිතනකොට තමයි කියන්න පුළුවන්. ආ, ඔය ඉහළ යන හුස්මේ දැනීම. නැත්තම් තව දැනීම් කීපයක් එකතු කරලා ඒ ගැන හිතනකොට හිත තියෙනවා ඔය පහළ යන හුස්මේ දැනීම. එතකොට ඉහළ යන හුස්ම හෝ පහළ යන හුස්ම දැනීමට අයිතිද? එහෙම නැත්නම් සිතේ නිර්මාණයක්ද? සිතෙන් කියපු දෙයක්. දැනුනේ කාය ආයතනෙන්, හිතුවේ සිතෙන්, මන ආයතනෙන්.
මනසෙන් හිතන ඒවා දැනීමට අයිති නැහැ. දැනීම දන්නේ නැහැ මොනවද හිතනවද කියලා. දැනීම එකක්, සිතීම තව එකක්. ඒකට ඉහළ යන හුස්ම කියන එක සිතේ කියපු දෙයක්. පහළ යන හුස්ම කියන එක සිතෙන් කියපු දෙයක්. සිතෙන් කියපු දෙය දැන් හිතට දැర్శණය වෙන දේ අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි. නැහැ හැපෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක අපි සතර මහා ධාතු කරලා එළියෙන් තිබ්බේ ඔය බව නොදන්න. දැනෙන සිතන. දැනීම කියන එක එකක්. සිතීම කියන එක තව එකක්. සිතන දේවල් දැනීමට අයිති නෑ. අපිට ඕන එකක් හිතන්න පුළුවන්. ඊළඟට හිතන ඒවා එළිය තියෙන ඒවා නෙමෙයි සිතේ නිර්මාණ. මනසෙන් හදන දේ මනසට පේනවා. එනවා ඔය ආස්වාසය කියන එක මේ මොහොතේ මනසෙන් හදපු දේ මනසට පේනවා. ඒකට ගැටෙන්න බෑ, අල්ලන්න බෑ. ඒක සතර මහා ධාතු නෙවෙයි. සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒ බව නොදන්න කමට අපි එළියෙන් හුස්ම කයක් දැනෙනවා. ආස්වාස කය පැනෙව්වේ මේ ආයතන මුලාවෙන්. ප්‍රාස්වාස කය පැනෙව්වේ ආයතන මුලාවෙන්. එන්නේ දැනීම දිහා බලائیں۔ එක එක විදිහ දැනීම් තියෙනවා. දැනීම වෙන එක, සිතීම තව එක. දැනීම. දැනීම දිහා බලائیں۔ පුළුවන් දැනීමට සිහිය තියාගෙන ඉන්න පුළුවන්. දැනෙන බව දන්න. හිතන එක වෙන එක. අපි හිතන ඒවා දැනීමට වෙති නෑ. දැනීමට සම්බන්ධෙකුත් නෑ. සිතීම වෙන එක. දැනීම එකක්, හුස්ම කියන එක සිතීම. ඒ දෙකේ කිසිම සම්බන්ධයක් නෑ. තමේ හුස්ම කය කියලා අපි ආස්වාස කය, ප්‍රාස්වාස කය කියලා මනෝගෙන එළියෙන් තියෙනවා. ඒක ඇත්ත නොදන්නකම නිසා කරපු දේ ලෝකෙට අයිති පුරුද්ද. හොඳයි, දැන් හිත සාමාන්‍ය කරුත්තට ආරම්. හිමීට ඇස්සරින්න පුළුවන්. තන යම් කිසි නැතේන දෙයක් පැහැදිලි නැති තැන තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් සාකච්ඡා කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් අන්තිමට කියපු එකේදී හුස්ම කයක්, කයක් කියන්නේ දෙයක්. හුස්ම කියලා දෙයක්. හුස්ම කියනකොට අපිට ಜಾති දෙකක් තියෙනවා නේ. ඉහළ යන හුස්ම එකක්, පහළ යන හුස්ම තව එකක්. ඒකට අපි කියනවා ආස්වාස කය, ප්‍රාස්වාස කය. ඒ කයක්, කයක් කියන්නේ දෙයක්. දෙයක් කියනකොට අපි ලෝකෙට අයිති සතර මහා ධාතු තව විදිහට කියනවා. දැන් මේ මොහොතේ ඒ සතර මහා ධාතු කය හටගත්තේ කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේ කායනුපස්සනාව, කායේ කායනුපස්සී විහෙරති කියනවා. කයෙහි ඒ කය පිළිබඳව අනුපස්සනාවක් කරන්න කියනවා. කායේ ආර්පස්සී විහෙරති. කොහොමද ඒක කරන්න කියන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති. එතනින් පටන් ගන්න. මේ සතිපට්ඨාන භාවනාව. මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මි විහෙරති. අනේ කාය පිළිබඳව බලමින් ඉන්න. කායස්මි විහෙරති. කොහොමද බලමින් ඉන්න කියන්නේ? සමුදය ධම්මාන පස්සේ මොකද්ද මේ කියන්නේ කියලා දැන් බලන්න. පාලි වචන සාමාන්‍ය අගෙන්දා මුලට තමයි තේරුම හොයාගෙන යන්නේ. කායස්මින් මෙහෙරටි යදීන තියෙන්නේ නේද? සමුදය ධර්මානුපස්සීන කායස්මින් කියන කාය පිළිබඳව දකින්න ඉන්න. ඊට කලින් අගට ඉන්නේ සමුදය ධර්මානුපස්සී. කායස්මින් මෙහෙරටි කියන්නේ ඒ කයෙහි දකින්න ඉන්න කියනවනේ. දැන් උස්ම කයෙහි දකින්න ඉන්න. මොනවද දකින්න ඕන? සමුදය ධර්මානුපස්සී. පස්සී කියන්නේ දකින්න. තමන් දකින්න පස්සේ නේ මොකද්ද දකින්න කියන්නේ සමුදය ධම්මා සමුදය ධර්මය සමුදය ධර්මය දකින්න කියලා කියනවා නේද දැන් හුස්මකයේ සමුදය ධර්මය දකින්න දැන් ඕන සමුදය ධර්මය කියන්නේ මොකක්ද අපි දැන් සමුදය වචනේ එන තැන් හොයලා බලමු දුක්ඛයි දුක්ඛ සමුදයයි කියනවා නේ මොකද්ද දුක්ඛ සමුදය කියන්නේ දුක්ඛ දුකේ හට ගැනීමටද සමුදය කියලා කියන්නේ දුක හටගත්තේ ඇයි කියලාද දුක්ඛයි දුක්ඛ සමුදය කියනකොට සමුදය කියන්නේ තණ්හාව කියලා කියනවනේ තණ්හාව කියන්නේ දුක හටගත්තා කියන එකද නැත්නම් හටගත්තේ ඇයි කියන එකද හටගත්තේ ඇයි එකට සමුදය ධර්මය කියනකොට තේරුම් ගන්න ඵලය හටගත්තා කියන එක නෙවෙයි. ඵලය හටගන්න උදව් වුනේ මොනවද? දුක හටගත්තා කියන එක වෙන කතාවක්. දුක්ඛ සමුදය කියන එක වෙනම ධර්මතාවයක්. සමුදයයි ඵලයයි දෙකක්. ඵලය හටගත්තා කියන එක වෙන කතාවක් නේ. ඵලය හටගත්තේ මොකක් නිසාද කියන එක තවත් දෙකක්. එතකොට මේ දේ හටගත්තේ කොමක් නිසාද කියන එක තමයි සමුදය ධර්මය. එහෙනම් බලන්න දැන් හුස්ම කයේ දැන් කායනුපස්සී විහෙරති වෙන්නේ. කොහොමද කායනුපස්සී විහෙරති වෙන්නේ කියන්නේ සමුදය ධර්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය ධර්මයේ දකින්න කියනවා. එහෙනම් අපි දැනින්න ඕන හුස්ම හටගත්තා කියන එකද හුස්ම හටගත්තේ කොහොමද මොකක් නිසාද කියන්නේ. අපි තේරුම් ගන්නවා. දැන් හුස්ම ඇති වුණා කියන එක එකක්. හුස්ම ඇති වුණේ කුමක් නිසාද කුමක් ප්‍රත්‍යයෙන්ද කියන එක තව එකක් සමුදය. හරි. හුස්ම ඇති වුණා දැක්කා කියන්නේ සමුදය දැක්කා නෙවෙයි. මේ ඵලයක් හටගත්තා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ හටගත්තේ කොහොමද කියලා දකින්න හටගත්ත ධර්මතාවය දකින්න. සමුදය ධම්මාන පස්සේ දැන් ඒක තව ටිකක් ධර්මයෙන් බලන්න පුළුවන්. ඇයි මේ සමුදය ධර්මයේ දකින්න කියන්නේ? එතකොට තමයි සමුදයේ ඵලයේ අතර සම්බන්ධයක් තියෙන්නේ. මේ ඇතිකල්හි මේ වේ කියන ධර්මතාවය. ඉමස්මෙන් සති ඉදං හෝති. සයන්ස් එකේ නෝයි කි. ඒක ටිකක් ඉමස්ස උපාදාය ඉදං උප්පද්දති. ඉමස්මෙන් අසති ඉදං නහෝති. ඉමස්ස නිරුද්ධා ඉදං නිරුද්ධති. අන්නකයි පටිච්ච සමුප්පන්න න්‍යාය. ඒක ඒ පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධම දැක්කම. හුස්ම ඇති වුණා දැක්කට ධම දකින්නේ නැහැ. නේ. එතකොට ඒ ඇති වුණා කියන එක. ඒක තමයි අර ඥාති කියලා වචනයක් දුන්නේ නේ. හටක ඉපදුණා. ඒක ඉපදුනේ ඇයි කියන එකයි හොයා ගන්නවා. සමුදය ධර්මානුපස්සී වෙන්නේ. හුස්ම කියලා කයක් හටගත්තේ ඇයි? ඒක සමුදය දැක්කොත් ඒ සමුදයයි ඵලයයි අතර සම්බන්ධය තියෙන්න ඕන මේ ඇතිකල්ලි මේ වේ කියන නුවණ. මෙන්න මේ සමුදය තියෙනකොට ඔය ඵලය තියෙනවා. දැන් අපිට ඵලයයි සමුදයයි වෙන වෙනම හොයා ගන්න පුළුවන්. ඒ දෙක ලෝකෙට අයිති දාර. දැන් හුස්ම කය කියන්නේ ඵලයක් නේ. ඒක ලෝකෙට අයිති නැද්ද? අපි හුස්ම කියලා බාරගන්න එක ආස්වාසය, ප්‍රාස්වාසය කයක් නේ. ඒක ලෝකෙට අයිතිද නැද්ද? ලෝකෙට අයිති. ඊළඟට අපි හොයනවා දැන් ඕක හටගත්තේ කොහමද කොහමද කියලා හොයාගෙන යනවා. ඒකත් අපි දන්න මොකක් හරි ධර්මතාවයක්. හොයාගත්තාම හම්බ වෙන්නේ සමුදය කියලා. එතකොට ඒ දෙකම ලෝකෙට අයිති. එතකොට ඔය දෙක අතර පටිච්ච සමුප්පන්න භාවය සම්බන්ධය දකිනකොට අන්න අපි නොදන්න දෙයක් මතුවෙනවා. ඒක තමයි ආර්ය දර්ශනය කියන්නේ. ලෝකෙන් ඈතර වෙනක. අර කියපු ලෝකෙට අයිති දෙකෙන්ම ඈතර වීමක් තියෙනවා. හේතුවයි ඵලයයි හොයාගත්තටම දර්ශනේ එන්නේ නැහැ. හේතුව ඵලය අතර පටිච්ච සමුප්පන්න න්‍යාය. මොකද්ද පටිච්ච සමුප්පන්න න්‍යාය? මේ ඇති කලින් මේ වේ. ඉමස්මින් සති ඉදං හෝති. යනික් පැත්ත තමයි ඉමස්මින් අසති ඉදං නහෝති. ඒ තව ටිකක් විස්තර කරන ඉමස්ස උපාදාය ඉදං උපද්දේ. නැත්නම් ඉමස්ස නිරුද්ධ ඉදං නිරුද්ධේ. යන්න මේ ධර්මතාවය වැටහෙන්න ඕන. දහම දැක්කම. එතකොට තමයි කියන්න පුළුවන් පටිච්ච සමුප්පාදේ දැක්කා කියලා නේද? නැත්තම් දහම දැක්කා කියලා. අපි අද ගානේ අහලා තියෙන විදිහට. කෙනෙක් පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි දහම දැක්කා වෙන්නේ කියලා දේශනාවක් තියෙනවා. දැන් හුස්ම ඇති වෙනවා කියලා දැක්කට පටිච්ච සමුප්පාදේ දැක්කද? නැහැ. නැන්න පේනවාද දැන් කායානුපස්සනාවේ මේ සමුදය ධම්මානුපස්සී කියන එක කොච්චර වැදගත්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතන ඉන්නේ ඒ සතිපට්ඨාන භාවනා පටන් ගන්න. ඒකට ඕනම කයක් ගැන කායානුපස්සනාව වඩනවා නම් කරන්න පටන් ගන්න තැන මොකද්ද? සමුදය ධම්මානුපස්සී කියන එක. එක හටගත්තේ කොහොමද කියලා හොයා ගන්න දකි. ඒ ඉස්සෙල්ලා අහගත්ත වෙන්න පුළුවන් පස්සේ හරි ඒක Tamange දැක්මක් වෙනවා. පස්සේ. මොකද අපි අහගන්න තියෙන්නේ බුදුදහම. අපි නොදන්නේ. ඒක Tamange දැක්මක් වුණත් තමයි යන සතිපට්ඨානේ වඩන්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට. තොටපි දහමට ගැලපුවොත් ඒක ප්‍රතිඵලය වෙන්න ඕන පටිච්ච සමුප්පාදේ දකින්න ඕන. පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්න ඕන. ඒ කය පටිච්ච සමුප්පන්න බව. නේ? පටිච්ච සමුප්පන්න බව කියනකොට මොකක්ද දැනගන්න ඕන? ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල් මේ වේ කියන ධර්මතාවය. දෙතෙන්දී දැන් අද සාකච්ඡා වේගලට මතක් කරගන්න පුළුවන් මාසේ දැන් දුකට හේතුව තණ්හාව කිව්වා වගේ තණ්හාවේ ಜಾති තුනක් කිව්වා නේද? මොනවා? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් සාමාන්‍ය පෘථග්ජන මට්ටමට අහු වෙන්නේ තණ්හාව කියපු ගමන් කාම තණ්හා. ඒ අපි තණ්හාව කියලා අදහස් කරන්නේ දෙයක් තිබුණොත් ඔකට ඇලෙන ගත තියෙන දෙයක ඇලෙන ගතිය. ඒකට කියනවා කාම තණ්හා කියලා. නේද? අපි ආසා කරන ගතිය. ආසා කරන ගතිය තියෙනකොට ගැටෙන ගතිය එතනම තියෙනවා. ඇලීම හෝ ගැටීම එතකොට කාම තණ්හා. ඇයි කාම තණ්හා කියන්නේ? තියෙන දෙයකටයි මේ. ඒගොල්ල මේ බණ පොතක් ගත්තොත් ඒ පොතට එක්ක වැදෙනවා එක්ක ගැටෙනවා. ඒකට කාන්තන්නා. ඒකට සාමාන්‍ය කෙනා හිතන්නේ ඔන්න ඕක නැති කරගත්තොත් හරි. හැබැයි ඔබ නිවනවත් නිවන් මාර්ගේවත් නිවි. ඔය සාමාන්‍ය කෙනාට වැටහෙනවා. ඒ නිසා තමයි අර දේවතාවා කිව්වේ මේ මේ සත්‍යය හිසගෙන ගත්ත කෙනෙක් ඉදිරි නිවන නිසා මේ කාමරාගය දුක් කරන්න උත්සාහ කරන්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා ඒක නෙමෙයි දේවතාවා කරන්න ඕන. සක්කාය දිට්ඨිය දුක. ඒ සාමාන්‍ය කෙනාට හිතෙන්නේ අර කාමරාග දුරු වෙනකොට හරි හිත දියුණුයි. ලෝකෙන් එතර වෙනවා කියලා. එහෙම නෙවෙයි. ඒතර මේ කාම තණ්හාව කියන එක සාමාන්‍ය පුද්ගලයාට ප්‍රකටද? ඒගොල්ලන්ට ප්‍රකටහෙනවා. ඒක බුදු කෙනෙක් පෙන්වන්නේ අපි දාන දේ නෙමෙයි. එතනින් එහාට යන දේ. ඒක අපි නොදන්න දෙයක් කියනවා. ඒ නොදන්න දෙයක් තමයි මේ භව තණ්හා කියන්නේ. හරි? මොකක්ද? තියෙන භවක් පිළිගත්ත නිසා මේක කාම තණ්හා වෙන්නේ. සාමාන්‍යයෙන් තේරුම් ගන්න අපහසුයි එක තමයි අපි අර බල්ලගේ උපමාව ගන්න. බල්ලා වතුරට එනකොට මොකද වෙන්නේ? බල්ලෙක් වතුරේ ඉන්න බවක් එයා පිළිගන්නවා. ඊට පස්සේ ඇලෙනවා හරි ගැටෙනවා. එතකොට ගුරන්නේ තරහ. ආ වල්ගේ වණන්නේ ආසාවිත. නෑ. ඔය දෙකෙන් එකක් හරි උනේ කියන බව ඉන්න බව පිළිගත්ත නිසා වතුරේ බල්ලේ ඉන්න බව. ඒ රූපයක් පිහිටන එක එකක්. ඒකට ඇලෙන ගැටෙන එක තව එකක්. හරි. දැන් මෙන්න මේ රූපේ පිහිටන එකේ නේද මූලික වැරද්ද තියෙන්නේ? වතුරේ බල්ලෙක් පණෝ ගන්න එක නේද මූලිකම වැරද්ද? අනිත් ඒවා වැරදි තමයි. ඊට ඒක එක්ක තරහ ගන්න එක කොහොමත් වැරදි. වතුරේ ඉන්න බල්ලෙක්ව තරහා ගත්තු එක වැරදි. ඒ තරහා ගත්තු එක වැරදි කියලා සාමාන්‍ය ලෝකයාට පේනවා. නේ. බට ඇලීම හරි ගැටීම හරි වැරදි කියන එක ඕන කෙනෙක් පිළිගන්නවා. ඒක පුතක් යනට ගෝචර. ඒ අපි දන්න දේ. අපි දන්න දේ වැරද්ද නැහසෙ පෙන්නනවා. ඒ වුණාට ඒ වැරද්ද නැති කරන්න බෑ. ඊට වඩා ගැඹුරක් දැක්කේ නැත්තම්. කියන්නේ වතුරේ බල්ලෙක් හදන එකේම වැරද්ද නැත්නම් තමයි භව තණ්හා කියන එක. ඒක සාමාන්‍ය කෙනාට පේන්නේ. මොකද අපි හිතන්නේ ඔන්න මොකක් හරි දෙයක් තියෙනවා නැත්නම් කවුරු හරි ඉන්නවා. මම ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ නම් හරි කියලා. නේ. මොකක් හරි දෙයක් තියෙනවා නම් ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත්. ඔය ඒක තිබුණා. ඒක ලෝකෙට අයිති මට්ටමට හොඳ වුණාට ඒක ආර්ය දර්ශනේ. ඒක හරියට අර වතුරේ බල්ලා අරන ළඟට එබිලා ඇවිල්ලා කියනවා අන්නතන බල්ලෙක් ඉන්නවා. මට නම් ප්‍රශ්නයක් නෑ. මං ඇලුනේත් නෑ ගැටුනේත් නෑ කියනවා නේද? ඇලිලා නෑ ගැටිලා නෑ. අපි දන්න තණ්හාව යෙදිලා නෑ. අපි දන්න තණ්හාව තමයි කාම තණ්හාව. ඒක යෙදිලා නෑ. අද අපිට පිළින් නෑ තියෙන බව පිළිගත්ත තණ්හාව. ඒක යෙදිලා කියන එක පේන්නේ නෑ නේද? ටිකක් නුගණින් හිතුවේ නැත්තම්. අන්න එතන තමයි හැංගිලා තියෙන්නේ අපි නොදන්න පැත්ත. ලෝකෙට අහු වුණාද නැද්ද කියන පැත්ත. ඈ එතන එනවා භව තණ්හා. ඈ මේ භව තණ්හාව යෙදුනේ මොකක් හින්දාද? නොදන්න කමට මෝඩ කමට එතන දෙයක් හදපු හින්දා නේද? ඔව් නේද? අවිද්‍යාව. ඇත්ත වැහුණ හින්දා. ඇත්ත වැහුණ හින්දා දෙයක් හැදුවා. ඒක ඇත්ත කියලා බාරගත්තා. අන්න හොඳ දෙයක් වෙනා නේ. නේද? අවිද්‍යාවෙන් ඇත්ත වහනවා. අවිද්‍යාව නීවරණ. තණ්හා සංයෝජන. පැහැදිලිද? අවිද්‍යාව නිසා දෙයක් මනෝනා තණ්හාවෙන් ඒක අල්ල ගන්නවා. ඒක බාර ගැනීමමත් තණ්හාව. ඒක තමයි භව තණ්හා මට්ටම. එතකොට මේ වචන දැන් ඕක පාඩම් කරගන්න එක නෙමෙයි. දැන් මොකටද කායපස්සනාව දුන්නේ? මේ තණ්හාව දුරු වෙන්නේ කියලා. මේ තණ්හා තුන් ආකාරෙම දුරු වෙන මාර්ගයක්. මොකද මේක ඒ කායන මාර්ගය. එතකොට අපි දාන්න ඕන දැන් රූපයක් ගැන, කයක් ගැන කායපස්සේ විහෙරති වෙන්නේ කියලා. ඒ කායපස්සේ විහෙරති වෙනකොට පටිච්ච සමුප්පන්න බව දකින්න ඕන. නැත්නම් ධම දකින්නේ නැහැ. ඒ බව දකින්නකොට තණ්හාව දුරු වෙනවා. තණ්හාව යෙදෙනවා නම් ඒත් දැකලා. අර දර්ශනෙට ඇවිල්ලා. නේද? එතකොට අපි කය කියලා යමක් පිළිගත්තු දෙයක නේද කායනුපස්සනාව වල. එතකොට දැන් හුස්ම කියලා කය පිළිගත්තා. ආස්වාස කය, ප්‍රාස්වාස කය. එතකොට අන්නේ කයෙහි කායනුපස්සී විහෙරති වේ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කොහොමද කායනුපස්සනා සතිපට්ඨානෙ පටන් ගන්න. සමුදය ධර්මානුපස්සීව කායස්මී. දැන් උන සමුදය ධර්මය හොයන්න තියෙනවා. සමුදය ධර්මයේ දකින්න කියලා නේ කියන්නේ. ඊළඟට තව අපිට උදව්වක් කරනවා සමුදය හොයන්න කියන්නේ බාහිරෙන්ද තමන් තුළින්ද? තමන් තුළින්. එහෙනම් ඔය එළියේ තියෙන හුස්ම අරගෙන ඕක හදිච්ච හැටි එළියෙන් හෙව්වට ආර දර්ශනෙට එන්නේ හුස්මේ තියෙන ඔක්සිජන් ද කාබන් ඩයොක්සයිඩ් ද මේවද කියා හොයාගෙන ගියාට නැත්නම් සතර මහා ධාතුද කියලා හෙව්වට ආර දර්ශනෙට එන්නේ නැහැ. මොකද බාහිරෙන් හා තව ලෝකෝත්තර දර්ශනෙට එන්න නම් තමන් තුලින් හොයන්න. දැන් තමන් තුලින් හොයන්න ලේසි විදිහ තමයි ආයතන විදිහට. මොන ආයතන වලින්ද ඕක තියෙන බව දැනගන්න. දැන් හුස්ම තියෙන බව දැනගත්තානේ. හුස්ම දිහා බලන් ඉන්නකොට ඔන්න ඉහළ යන හුස්ම කියලා දැනගත්තා. පහළ යන හුස්ම කියලා දැනගත්තා නේද? කයක් පිහිටියා. ආස්වාස කරේ, ප්‍රාස්වාස කරේ, නහය හරහා ඉහළ පහළ යන එකක් පිහිටියේ. දැන් ඒකේ සමුදේ හොයන්නේ. ඒ හුස්ම හටගත්තේ කොහොමද? දැන් අපි හුස්ම ගැන බැලුවේ නැත්නම් දන්නේ නැහැ ඔබ තියනවද නැද්ද කියලාවත් නෑ වෙන කතාවක ඉන්නකොට. ඒ නිසා තමයි මේ හුස්ම දිහා බලන්න කියන්නේ. ඔන්න කියලා යනවා, පහල යනවා කියලා දැනගන්නවා නේද? හුස්මක් කියලා දෙයක් තියෙනවා. ඒක තව ටිකක් විස්තර කරන්න නැති දිගයි පොටයි මොකක් හරි කියලා මේ වෙලාවේ නේද? මේ වෙලාවේ තියෙන හුස්ම. දැන් ඊළඟ ප්‍රශ්නේ මේ හුස්ම කියන එක කයක් කය ගැන හොයාගත්තා. රූපේ මොකද්ද කියලා හොයාගත්තා. ඉති රූපං. නෑ අර දර්ශනයට යන්න ඊළඟ පියවර තමයි ඉති රූපස්ස සමුදය. මෙන්න මේකයි ඒකේ සමුදය. සමුදය හොයන්න අපිට ආයතන වලින් බලන්න වෙනවා. දැන් මොන ආයතන හරහද ඔය හුස්ම තියෙන බව දැනගත්තේ? කාය ආයතනයන් මන ආයතන. කාය ආයතනට දැනෙනවා, මන ආයතනෙ සිතනවා නේද? ඔය දෙක වැඩ කළේ නැත්නම් හුස්ම තියනවා කියලා දන්නවද? නැහැ. කාය ආයතනෙ මන ආයතනෙ වැඩ කරපු හින්දාමයි අපි මේ මොහොතේ මෙහෙම හුස්මක් තියනවා කියලා දැනගත්තේ. අනිත් ආයතනව ඇහැට පෙනුනද හුස්ම මේ වෙලාවේ? නැහැ නේ. හුස්මේ ගඳක් සුවඳක් මෙහෙම දැනුණාද? එහෙනම් නාසය ආවිත් නැහැ ගාන ආයතන. මේ වෙලාවේ වැඩ කළේ ආයතන දෙකක්. ඒ පැහැදිලි නේද? කාය ආයතනයි මන ආයතනයි. අනේ ආයතන දෙක අඳුරගත්තා. ඊළඟට අපි බලනවා මේ ආයතන වලට කරන්න පුළුවන් මොකක්ද? කාය ආයතනට කරන්න පුළුවන් මොකක්ද? දැනීමක් දෙන එක. දැනීමක් දෙන එක විතරයි ඊට වඩා වැඩ එයාට කරන්න බෑ. හුස්මක් හදන්න පුළුවන්ද එයා? බැහැ. එයා පුළුවන් දැනීමක් දැනගන්න. දැන් ඒ නිසා තමයි මම ඇහුවේ එක මොහොතක දැනීම ගත්තොත් ඔබට හුස්ම කියන්න පුළුවන්. බෑ, දැනීමක් විතරයි. ඉහළ යනවා පහළ යනවා කතාවක් නැහැ නේ, දැනීමක්. ඔය දැනීම් ගොඩක් එකතු වෙනකොට නේද අපිට එන්නේ ඔය ඉහළ යනවා නැත්තම් පහළ යනවා කියන අදහස. ඒතකොට ඒක හදන්නේ මොන ආයතනයෙන්?
මන
ආයතන. කාය ආයතනෙ නෙමෙයි. කාය ආයතනෙ දෙන දැනීම් කීපයක් එකතු කරලා තමයි ඔහොම දැනෙන්නේ හුස්ම ඉහළ යනවා කියලා හිත තමයි කියන්නේ නේද? මන ආයතන. දැන් හොඳට හිතන්න, එතකොට ආශ්වාස කය නිර්මාණය කළේ මොන ආයතනද? මන ආයතන. ඒකට කාය ආයතන ගව කරගත්තා. එහෙම නැත්නම් හුස්ම කියන එක හැදුනේ ආශ්වාසය හරි ප්‍රාශ්වාසය හැදුවේ මන ආයතන. මන ආයතනේ වැඩ කරන්නේ කොහොමද? මන ධර්ම මනෝ විඥාන. ධම්ම කියන්නේ එළියේ තියෙනේවද මනසක නිර්මාණ? මනසක නිර්මාණ. එහෙනම් මනසෙන් හදපු දෙයක් මනසට පෙන්වනවා. නේ? તો මනසේ හදපු දේ අල්ලන්න පුළුවන්ද? අතට අහු වෙනවද? බැ. ඒකට පුළුවන්ද නහය හැපෙන්න? බැ. මනසේ හදපු සිතුවිල්ලක් විතරනේ. නේද? ඒක අපි රූපණය හුස්මක් කරලා නහය හැපෙන මට්ටමට ගෙනහිලා නේද බාර ආරම්භ තියෙන්නේ. අපි දැනගත්තේ ඔන්න නහය හරහා යන බුලඟ කියලා එළියෙන් තිබ්බනේ. ඇත්තටම මේ හිතට පෙනුන එක නේද හිත දැනගත්තේ. හිතට පෙනුන එක අල්ලන්න බෑ, නහය හැපෙන්න බෑ. නේද? ඒක අපි දන්න රූපමය දෙයක් නෙවෙයි හිතට පේන්නේ. රූපමය දෙයක් කරලා තමයි අපි බාරගත්තේ. කියන්නේ කය කරලා බාරගත්තා. ତତେ කයක් කලේ මනසට පේන දෙයක් කයක් කරලා එළියෙන් තිබ්බේ. ආයතන මුලාවට නේද? හිතට කරන්න පුළුවන් දෙයක සිහිය නුවණ නැහැ. අපි හිතට බෑ එළියේ රූප හදන්න නේද? අපි හිතන ඒවා හිතට තේන ඒවා විතරයි. එතකොට අන්න කයක් හදලා කයක් තියෙන බව බාරගත්තා. බල්ලෙක් වතුරේ හදලා තියෙන බව බාරගත්තා. ඒ තියෙන බව බාරගත්තා කියන්නේ මොන තණ්හාවද? භව තණ්හා. යමක් කියලා බාරගත්තා. ලෝකෙට ඇවිත්ී යමක්. නේ? ඒ බාර ගැනීමේදී යෙදෙන ඒ සංයෝජනේ තණ්හා සංයෝජනේ තමයි භව තණ්හා කියන්නේ. ඒ කියන්නේ කාම වස්තුවක් නිර්මාණය කළා. කාම භූමිය සකස් කළා තව විදියට කිව්වොත්. කාම ලෝකෙ සකස් කළා. ඒ කාම ලෝකෙට ඇති රූපයක් තමයි ඒ හුස්ම, සතර මහා ධාතු හුස්ම. ඉහළ යන හුස්ම. නැත්තම් පහළ යන හුස්ම. එතකොට මේ හුස්ම කාය සකස්ුනේ ආයතන මුලාව මත නේද? අන්න දැන් අපි සමුදේට කියනවා අවිද්‍යාවෙන් කරපු සංඛාරය. අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාවෙන් ඇත්ත වැහුවා. එළියෙන් දෙයක් පැනෙව්වා. අවිද්‍යාවෙන් ඇත්ත මහනවා. එතකොට මොඩකමට හිතනවා එළිය දෙයක් තියෙනවා. අර වතුරේ මොනවද තියෙනවා. ඒ තියෙන්නේ බල්ලෙක්. ඒ තියෙන්නේ හුස්මක්. ඉහළ යන හුස්ම කියලා කය. නැත්තම් ඔය සැර බල්ලෙක්. එහෙම දැන් බාර ගන්න දෙයක් පිළිපියනේ. අනේ පිළිතන මට්ටම තමයි දැන් බාහිර දෙයක් තිබුණත් අනිත් ආයතන වලට ගෝචරයි. අපි හිතන්නේ දැන් එළියේ බල්ලෙක් ඉන්නා නම් අපේ අනිත් ආයතන වලට ගෝචරයි නේද? එළියේ බල්ලෙක් ඉන්නකොට ඇහැට කනට නාසයට දිවට කයට ගෝචරයි. හරි? දැන් බල්ලා හිතනවා අර වතුරේ ඉන්න බල්ලා ඒ වගේ කියලා. මට විතරන්නේ අනිත් ආයතනත් තියෙනවා. ඕනම ඇහැකට ගෝචරයි. ඕනම කායකට ගෝචරය ඇල්ලුවොත් මේ විදියට ගැටෙනවා නේ. එතකොට ඒ වතුර ඇතුලේ තියෙන බල්ලට කාම වස්තුකක් පිටිකියා. තියෙන බවක් පිළිගත්තා. රූපය උපාදාන කළා. රූපයක් දරගත්තා. අපි හුස්ම ගන්නකොට රූපයක් උපාදාන කළානේ. රූපයක් බාරගත්තා. එතකොට ඔන්න ඕක දැන් මොන සංකිට්ඨ වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛා කියන අර කෙටි කරලා කිව්වොත් පංච උපාදානස්කන්ධය දුකයි. දැන් පංච උපාදානස්කන්ධය හටගත්තද නැද්ද? වතුරේ බල්ලෙක් බාර ගන්නකොට පංච උපාදානස්කන්ධයක් හැදුණද නැද්ද? හැදුණා. ඇයි? බල්ලෙක් කියන රූපයක් උපාදාන කරලා ඉවරයි. ඒ රූපයට අදාළ සංඥාවක් වේදනාවක් චේතනාවක් ඒක දැනගත්ත විඥානය ඒ ටික හටගෙන ඉවරයි නේ. දැන් නහයේ හැපිලා ඉහළ යන හුස්ම කියනකොට ඒකට දෙන්න නමනේ ආස්වාසය කියන්නේ. ආස්වාසය කය පනවනකොට පංච උපාදානස්කන්ධය හැදුනද නැද්ද? හැදුනා. ඒ හුස්මට අදාළ රූප වේදනා සංඥා සංකාර විඥාන පහළ වුණා නේ, හටගත්තා. ස්කන්ධයන්ගේ පහළ වීමට මොකක්ද කියන්නේ? කන්දාන පාසු බව. දුක කියලත් කියනවා, ජාතිය කියලත් කියනවා නේ. ඉපදුණා නේ, හටගත්තා නේ. සංකිටේන පංච ප්‍රධාන ස්කන්ධා කියනකොට දුකයි මේ ටික පහළ වුණා හින්දා කන්දාන පාසු බව කියන හින්දා ජාති. ජාති ඇති වෙලා දුක ඇති වෙලා ජාති පක්ෂය ජරා මරණ කියන්නේ දුක කියලා දැනට දාන්න. ජාති පක්ෂය දුක. ජාතිය නිසා දුක. අපි ලෝකෙට ආйти එකට දැන් මේ ඉපදීම නිසා දුකයි කියන්නේ. ඒකම දැන් ඊට වඩා ගැඹුරින් පේනවා. ඉපදුනේ මොනවද? ස්කන්ධ පහ. ස්කන්ධ පහේ පහළ වීමට කියනවා ඉපදීම කියලා. ජාති නේ. ඒක ස්කන්ධ පහ හටගෙන නම් දුක හටගෙන. එහෙනම් ඉපදීමයි දුකයි එකතන නේද? මේ ඇති කල්හි මේ වේ කියන එකට ගැලපෙනව නේද? ඉමස්මෙන් සතිය ගන්නකොට එතකොට එතනම පේනවනේ අර භව තණ්හා කියන එකක් තියෙනවනේ. තණ්හාව නිසා දුක කියන එකේ ඒ පස්සේ නම් දුකක් නෙමෙයි. ඒ මොකක්ද? පච්චය කියනවා. මේ ඇතිකල්ලි මේ වේ. ඉමස්මෙන් සති ඉදං හෝති. පටිච්ච සමුප්පන්න බව නේද? දැන් අර ඉස්සෙල්ලා මතු කරපු ගැටලුව ඒ ගැටලුවක් ඇති වුණාද දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මතු කරනකොට යහපත්ය ජරා මරණ කියනවා. දැන් ඉස්සෙල්ලා අපි ජාතිය කියලා දෙයක් තියෙනවා. මොකද්ද? ඉපතිය. ස්කන්ධයන්ගේ පහළ. දැන් ජරා මරණ දෙකේ මරණ කියන එක නේද දිගත්තේ මේ. දැන් ජාතිය නිසා මරණයනේ. මරණය කියන්නේ මොකද්ද? ස්කන්ධයන්ගේ බිඳි දෙතිල ඈ නේ මරණය. අපට අපි සාමාන්‍ය කෙනාගෙන් අහුවොත් ජාතිය කියන්නේ ස්කන්ධ පහළ වීම, මරණය කියන්නේ ස්කන්ධයගේ බිඳි වීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජාති පච්චය චරා මරණ. ජාති පච්චය මරණ කියලා දන්නවා. දැන් මේ පෙන්නන්නේ මොකද්ද? මේ ඇති කල්හි මේ වේ කියන ධර්මතාව. විමස්මෙන් සති ඉදං හෝති කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. හැබැයි අපිට ඒක ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැති බව දැනගන්නත් ලොකු නුවණක් ඕන. මොකද අපි ජාතිය කිව්වේ මොකද්ද මරණය කිව්වේ මොකද්ද කියලා එකත් එක්ක බලන්න ඕනේ. අපි ජාතිය කිව්වේ මොකද්ද? ස්කන්ධයන්ගේ පහළ වීම, හට ගැනීම. මරණය කිව්වේ ස්කන්ධයන්ගේ බිඳීම. බිඳීම කියන්නේ හට ගැනීම නෙවෙයි නේ. එතකොට අපිට ජාතිය තියෙන වෙලාව ඉපදීම ස්කන්ධයන්ගේ පහළ වීම. ඒ වෙලාවෙම මරණය තියෙනවද?
තියෙනවා.
ඒක කොහොමද? හට ගැනීමටනේ ස්කන්ධයන්ගේ පහළ වීමනේ ජාතිය කියන්නේ. ජාතියකම මරණය කියලා කියන්න පුළුවන්. අපි දන්න විදිහට ස්කන්ධයන්ගේ හට ගැනීම නෙමෙයි මරණය කියන්නේ. ස්කන්ධයන්ගේ නිඳීමට මරණය කියන්නේ. ස්කන්ධයන්ගේ පහළ වීම කියන්නේ ජාතිය නේ. දැන් ස්කන්ධ පහළ වෙනවා කියන එකට ඔන්න මැරුණා කියලා කියන්න පුළුවන්. බෑ. අපි දන්න එකට ගැළපෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියන හිමස්මින සති ඉඳන්වත්. ජාති පක්ෂය ජරා. ඉපදීම තියෙනකොටම මරණ. ඒක පෙරපසු නොවී වෙනවා නේද? පටිච්ච සම්පන්න බවයි. ජාති ඉවර වෙලා පස්සේ වැඩ කතාව නිවේ. ඔන්න දැන් අපි දන්න එකයි බුදුදහමේ වෙනසක්. අනෝ වෙනස තමයි දකින්න ඕන. ඔන්න දැන් මේ අපි ලෝකෙට ආйти විදිහට දන්න එක නිවේ මේ කියලා. දැන් දෙයක් හොයන්න තියෙනවා. අපිට ජාතියයි මරණයයි දෙකක්. ඔය දෙක එක මොහොතේ වෙනවා නම් පේන්නේ නැහැ. හට ගැනීමයි නැතිවීමයි එකට පේන්නේ නැහැ. මරණය දැක්කොත් ජාතිය පේන්නේ. ජාතිය දැක්කොත් මරණය පේන්නේ නැහැ. ස්කන්ධ පහළ වීමට ජාතිය කියනවා. බිඳීමට මරණය කියනවා. ස්වභාවය වුණාට එක මොහොතේ තියෙනවද ස්වභාවය? ඉමස්මෙන් සතිදන් හොති අපි දන්නාම ඉපදීමයි බිඳීමයි අපිට ස්වභාවය කියලා ඔය දෙක ලස්සනට දාතේ. හටගත්තු දේ නැති වෙලා යනවා. ඔක ලෝකෙට ගෝචරයි. ඔව්. එතකොට ඉතින් අපි දන්න එකට කොහොම හරි ගන්නවා. ඔක ඔය එක්ෂණයක ඉපදීව නිරෝධය කියලා දාගන්න හදනවා අනිත්‍ය කියලා. දැන් මේ අපි දන්න එකට ගලපගෙන අන්න අතන තමයි මේ වැරද්ද ආර්ය දර්ශනයට එන්නේ නැතිකම. බුදුහාමුදුරුවෝ කියන්නේ අපි දන්න එක කියලා ඒකට ගලපන්න හදනවා. අන්න ඔය විතර විදිහෙන් වෙනස් වෙන්න ඕන ආර්ය දර්ශනයට. බුදුහාමුදුරුවෝ කියන්නේ අපි දන්න එක නෙවෙයි. අපි නොදන්න එක. අන්න ඒකවල තමයි දැන් හොයන්න ඕන මොකක්ද නේද? හොයන්න ඕන කමයි මේක උඩට. අන්න ඒ හොයන්න ඕන කම තමයි මේ මාර්ගයේ වැඩනවා. තමන් දන්නවා කිව්වොත් දන්න දෙයට කොහොම හරි තර්කයට දාගත්තොත් එතනින් එහාට යන්නේ නැහැ. ඒක බුදුදහම අතක්කාවචරයි කියන එක අහු වෙන්නේ නැහැ. මේ තර්කයට තමන් හිතන විදිහට ගැලපෙනවා නම් පිළිගන්න එපා කියලා කාලාම සූත්‍රයේ එකක් වෙනවානේ නේද? තමන් හිතන ආකාරයට ගැළපෙනවා නම් ඒක පිළිගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මොකද ඒක නෙවෙයි මේ කියන්නේ. ලෝකෝත්තර දර්ශනය කියන්නේ. හරි. අපි දන්න විදිහට ගලපන්න විදිහින් තමයි ඒ ක්ෂණිකව ඇතිවීම නැතිවීම දකින්න කියන්නේ. එහෙම දෙයක් නෙවෙයි. පටිච්චසමුප්පන්න බව කියන්නේ. ඒ බව දකින්න එකම වැඩපිළිවෙළයි ඒක තමයි සතර සතිපට්ඨාන කියලා උන්වහන්සේ දේශනා කරා. අතාරෂ්ඨාංගික මාර්ගය. අපි ඒක නොකර අපි දන්න එකට ගලපගත්තට හරියන්නේ නැහැ. ඒ තර්කයට ගලපන්න. ඊට වඩා මෙතන වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් බල්ලා වතුරේ ඉන්න බල්ලා ඉපදුන ගාමම මැරෙනවා කියලා කිව්වට අන වතුරේ බල්ලෙක් හට ගන්නවා හටගත්තු ගාමම නැති වෙනවා කිව්වට ඇත්ත අවබෝධ වෙනවා. අවබෝධ වෙන්නේ කියන්නේ නැහැ. නේද? ක්ෂණයකට බලයක් ඉපදුනා ඌ ඒ ක්ෂණයෙම නැති වෙනවා කිව්වොත් එහෙම ඇත්තද තේරුම් කරත්ද? හැබැයි ඒ ක්ෂණයට බල්ලෙක් හටගත්තේ මෙන්න මෙහෙමයි කිව්වොත් ආයතන මුලාව මත හටගන්නවා. එතකොට ඇති වුණා නැති වුණා කතාව නෙමෙයි, ඊට වඩා වෙනස් කතාවක් නෙමෙයි කියන්නේ. අන්න ඒකට යන්න බෑ. ඔය ඇති වුණ තැනම නැති වුණා කියන එක හොයන්න අපේ තර්කෙට ගලපන්නේ. බල්ලා හරියට වතුරේ බල්ලාගේ ඇත්ත හොයන්න ගියා වගේ වෙනවා. ඌ ඇති වුණ තැනම නැති වුණා. අපි යන ජාතියක් දැක්ක, මරණයක් දැක්ක, දුක නම් දැකින්නේ නැහැ. දුක අවබෝධ වෙන්නේ නැහැ. ඒ මේක දැක්කා කියලා හරි සතුටු වෙන වෙනස් වෙනවා දැක්කා. කොහොද දුක? දුක අවබෝධ වෙන්නේ. දුක ආරේ සත්‍යයක් නැහැ, සමුදයක් නැහැ, නිරෝධයක් නැහැ, මාර්ගයක් නැහැ, පටිච්ච සමුප්පාදයක් නැහැ. ඇති උඩා නැති උඩා විතරයි. හරියට ඔය දැන් ඇහෙන ශබ්ද ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව, ඒක ඇත්ත. ඇත්ත කියන්නේ ලෝකයට ඇත්ත. කන ඇහෙන ඕන කෙනෙකුට ඒක ඇත්ත. කන ඇහෙන ඕන කෙනෙකුට ඇත්ත නේද? ඔය ශබ්ද ඇති වෙනව නැති වෙනව කියන්නේ. කන ඇහෙන ඕන කෙනෙක් කියන්නේ කන පිළිගන්න කෙනාද නැති කෙනාද? පිළිගන්න කෙනා. කන අයිතිකාරද? මාන. ආයතන පිළි අරන් කියන එක නේ ඔය කියන්නේ. ඒකද බුදු කෙනෙක් දේශනා කරන්නේ? ආර්ය දර්ශනය. මාර්යා කියන එකත්. එහෙනම් එතනින් එහාට යන ධර්මතාවයක් නේ. මේ අපි දන්නා අපිට ගැලපෙන එක නෙවෙයි. පටිච්ච සම්පන්න බව කියන්නේ ඊට වඩා වෙනස්. සතේ ඵලය, ඒ සද්දේ කියන්නේ ඵලය. ඒක ඇති වුණා නැති වුණා කිව්වට මේ ධර්මතාවය අහුවෙන්නේ නැහැ. ධර්මතාවය අහුවෙන්නේ නැහැ. ඒ සද්දේ කියන කයේ සමුදය හොයාගෙන යනවා. සමුදය ධර්මානුපස්සීවා කායස්මින් කියලා. ඒතකොට සද්දේ කියන එකක් පැනෙන්නේ මොකක් මතද, මොකක් නිසාද කියන ධර්මතාවය වෙනවා. ඉමස්සෙන් සද්දේ ගන්නවා. එතන ඉන්නවන අපිට ආයතන මුලාව නිසා පණවපු රූපය ලෝකය කියනවෝ. ඒතර මුලාව කියනකන් ඒක තියෙනවා. මුලාව නැත්තම් හටගන්න බෑ. ඉමස්මෙන් සති ඉදන් හොති, ඉමස්මෙන් අසති ඉදන් නහොති කියන ධර්මතාවය තියෙනවා. ඇති වෙලා නැති වෙන කතාවක් නෙවෙයි. එතකොට අපි පුද්ගලයා දකින ජාතියයි පුද්ගලයා දකින මරණයයි දාන්න ගිහම තමයි අර ප්‍රශ්නේ. හටගත්තා. ස්කන්ධ ටික පහළ වුණා. ස්කන්ධ ටික බිඳිලා ගියා කියනකොට අපි දන්න තේරුම දාගත්තාම ඒ පුද්ගලයාට පේනද ලෝකෙට ආවිදේ. ඒක වැරදි කියන දර්ශනයට එනවා පටිච්ච සමුප්පන්න බව දකිනකොට. මේ ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු. අපි ආර්ය දර්ශනයට එනකොට අපි හිතපු එකම ඇත්ත වෙනවා. ආයතනෙන් ගියපු එකම ඇත්ත වෙනවා. ආයත වෙනව නැති වෙනව ඒකම නේ දැකලා තියෙන්නේ. පටිච්ච සමුප්පාදේ දැක්කා. දහම දැක්කා. ආයත වෙනව නැති වෙනව. ඉතින් ඒක ආයතන වලින් කියන එක නේ. සද්දේ ඇති වෙනව නැති වෙනව කියන්නේ. එතනින් එහාට දැක්මක් ඇවිල්ලා නැහැ. ඊටාම අර මායයට අහු වෙලා නේද? මායයට අහු වෙන අනිත්‍ය බලනවා. බුදු දහමට ඇවිල්ලා නැහැ. ලෝකෙන් එතර වෙන දර්ශනයට ඇවිල්ලා නැහැ. අන්න අතනයි දැන් අපි නොදන්න දෙයක් බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. හොයන්න දෙයක් තියෙනවා, ප්‍රඥාව වඩන්න දෙයක් තියෙනවා. ප්‍රඥාව ඉබේ වැඩෙන්නේ නැහැ. ඒකටත් අපි වඩන්න ඕන. කොහොමද වඩන්නේ? බුදුහාමුදුරන්ගෙන්ම අහගන්න ඕනේ. ඒ කායන මාර්ගයේ හොයාගන්න වෙනවා. ඒ කාට වන්දිත් කරීමක් වූ සත්තාරන් නිසුද්ධිය යදිදන් චත්තාරෝ සතිපට්ඨාන. ඉතින් අපි සතිපට්ඨානේ වඩන්නේ නැතුව මේ තර්කයට දදා බැලුවා විතරයි වෙන්නේ. සතිපට්ඨාන කායපස්සනාවට යන්න වෙනවා නේ. කයක් නේ පිටි. එතකොට මේ ජාතියේ මරණේ සම්බන්ධය ජාති පච්චයා ජරා මරණං කියන එක දකින්න සතිපට්ඨානෙ වැඩිලා ඉන්නවා. ඊට කලින් අපි ලෝකෙට ආයේ තර්ක ටික නෙගේ. ඒ තර්කෙට ගැලපුණාට මේක හරියන්නේ නැහැ. ඒ විතක්ක ਵਿਚාර වලට අහුවෙන එක. ඒව පිළිගන්න එපා කියලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාලාන සූත්‍රය අපි කියන්නේ ඇති කොටස. නේ, ඉතන විදිහට ගැලපෙනවා නම් පිළිගන්න එපා. එතනින් එහාට හොයන්න තියනවා නේ. හොයන්නත් අපිට ඕන විදිහට හොයලා හරියන්නේ නැහැ. ඉතින් මේ බුදු කෙනෙක් දේශනා කරන විදිහටම හොයනවා. මේකේ සමුදේ හොයා ගන්නවා. වතුරේ බල්ලා හැදුන සමුදේ හොයා ගන්නවා. එතකොට යාමෙන්තන මුලාව නිසා යෝක පණවන්නේ. මුලාව නැත්තම් අපිට ඒ ඒ උපමානෙදී මුලාව නැතිවෙන්න අපිට එහෙම දෙයක් උපදින්නේ නැහැ. නේ? උපදින්නේ නැත්තම් ජාති පත්‍යා ජරා මරණ වගේ ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ වෙන්නත් ජාති පත්‍යා ජරා මරණ වගේම ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ වෙන්න ඕන. ඒ කියන්නේ මොකක්ද? ජාති නිරෝධා කියන්නේ ජාතිය යෙදුනේ නැත්තම් ජරා මරණ කතා කරන්න පුළුවන් නේද? නැහැ. ඉමස්මෙන් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය. එතකොට ප්‍රශ්න තියෙනවා. ඉස්සෙල්ලා ප්‍රශ්නේ බව දකින්න. උත්තරේ හොයන්න කලින් අපි උත්තරනේ හොයන්නේ ප්‍රශ්නේ වැස්සක තියෙන. ඒ හින්දා ප්‍රශ්නේ දෙයි. අපේ අවබෝධයේ ප්‍රශ්නයක් තියෙන බව පේන්නේ. එතකොට ඒ බුදුහාමුදුරුවෝ කියන එකයි අපි දන්න එකයි වෙනසක් තියෙනවා කියලා දකින්න ඕන පළවෙනි. එහෙම කෙනාට විතරයි මාර්ගයේ උපත් කරගන්න පුළුවන්. ඒක කොහොමද කියන්නේ? ජාතිය හටගත්තේ නැත්නම් මරණයක් නැහැ කියලා කියන්නේ මොකක්ද? උදාහරණයක් දෙන්න පුළුවන්ද? ඈ? ඉපදුම් නැත්නම් මැරෙන්නේ නැහැ කියලා බොහොම ලේසියට කියත හැකියි. දැන් ඉපදිලාද නැද්ද? ඉපදිලා දැන් මැරෙන්නේ නැද්ද? මැරෙනවා. දැන්ම මැරෙන්න ඇති. කල තියෙනවනේ. කවදා හරි මැරෙයිද නැද්ද? මැරෙයි. එතකොට මරණ දුකෙන් මිදিলাද? නැහැ. ඇයි මරණ දුකෙන් මිදෙන්න බැරි? ඉපදිලා. දැන් මරණ දුකෙන් මිදෙන්න නම් අතීතයට ගිහිල්ලා ඉපදීම අයින් කරන්න. නැත්තම් මේ ජීවිතේ දුක නැති කරන්න බෑ. එහෙම වෙන්න බෑ නේද? ඒ අපේ තර්කයට ගැලපුවොත් එහෙමයි. ඒ හින්දා අපි දැන් කරන්න බෑනේ. එහෙනම් මරුණයින් පස්සේ අපි උපදින්න නැතුව ඉන්න කියලා ඔන්න තව තර්කයක් හරි. රහත් වෙනවා කියන්නේ මරුණයින් පස්සේ උපදින්න කියලා අපි එකක් හදාගන්න. ඒකත් පෙන්නන්න තමයි ඔය යමක සූත්‍රය. යමක ස්වාමීන් වහන්සේ කියන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මට වැටෙන්නේ මෙහෙමයි. රහතන් වහන්සේ කීනාශ්‍රවෝ නහෝති පරම් මරණාති. මරණයෙන් පස්සේ නෑ. අපි දාගන්න එක උන්වහන්සේ කියනවා. බුදුදහම මට තේරෙන්නේ නැහැ. මේ රහතන් වහන්සේ මරණයෙන් පස්සේ නැහැ උපදින්නේ. අනිත් ස්වාමීන් වහන්සේලා කියනවා ඕක පාපක අකුසල දෘෂ්ටියක්. ඕක අතෑරගන්න. අයි දහම දැකපු අය කියන්නේ. අපි හිතන්නේ නැණනම් දැන් රහත් වෙලා මරුණයින් පස්සේ උපදින්නේ නැහැ කියලා ඔබ පාපක අකුසල දෘෂ්ටියක් එච්චරයි කියන්නේ නේ. ඒකව තේරුම් ගන්න නම් මේ දහම දකින්න තේරුම් ගන්න ඕනේ. බුදු කෙනෙක් කියා දෙන්නේ මොනවාද කියලා. ඒක යමක සූත්‍රය. දැකලා නැති අය ඉන්නා නම් එහෙන් කියවල බලන්න. මෙයාමක සූත්‍රයේ සමහර පොත්වලත් තියෙනවා. එතකොට මේ මරුණායින් පස්සේ නෝ උපදින කතාවක් නෙවෙයි මේ කියන්නේ. රහත් වෙනවා කියන්නේ මේ මේ අවබෝධයක් නේ. අවිද්‍යාව දුරු කරාම රහත් වෙනවා. අවිද්‍යාව ශේෂයක් නැතුව දුරු වුණා. රහත් වෙනවා. ඒ අවිද්‍යාව නිසා හටගන්න ඒවා උපදින්නද? ස්කන්ධ පහළ වෙන්නේ අවිද්‍යාවෙන් නම් අවිද්‍යාව දුරු කළා පස්සේ ස්කන්ධ පහළ වෙන්න පුළුවන්. ඉදීම නැති කරන මාර්ගයක් නේද මේ බුදුහාමිරෝ? ජාතිය දුරු කරන මාර්ගයක් නේද මේ දේශනාවට? ඔව් සම්මුතියට දානවා කියන්නේ ඔන්න දැන් අට රෝග ගන්නවා. ලෝකෙට අයිති එකයි ලෝකෝත්තර දර්ශනේ. අපේ තර්කයට දානවා කියන්නේ ඒකයි. අපේ තර්ක ටික හැදෙන්නේ සම්මුතියනේ. ඒ නිසා මේ බුදුදහම තර්කයෙන් තේරුම් ගන්න බෑ. අතක්කාරක. අපේ තර්කයට ගලපගත්තට දහම දැක්ක වෙන්නේ නැහැ. දහම තේරුම් ගත්තා කියලා හිතෙනවා. ඒ වුණාට දහම දැක්කේ නම් නැහැ. මඟපල පැත්ත පලාතක නැහැ. තේරුම් ගිය සක්කාය දිට්ඨියට නිසා මම තේරුම් ගත්තා. සක්කාය දිට්ඨිය දුරුනේ නැහැ. දහම තේරුම් ගත්තා. එනිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨිය දුරු කරන්නේ. ඉත දිනගත්ත කෙනා යකින් නිවන දැස උත්සාහ කරනවා සක්කාය දිට්ඨිය දුරු කරනවා. ධර්ම ඉගෙන ගන්න නෙවෙයි සක්කාය දිට්ඨිය තරක ටිකක් වැඩ කරගන්න නෙවෙයි සක්කාය දිට්ඨිය දුරු කරනවා. එතකොට තේරුම් ගන්න ඒකට දීපු වැඩ පිළිවෙලේ පළවෙනියට කායන පස්සනවා. මොකද්ද මේ කියන්නේ? කයක් තියෙනවා නම් ඒක ඇත්ත දකින්න වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වැඩ පිළිවෙල පටන් ගන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා කාස්මින් විහෙරති කියන තැන. එහෙනම් අපි හොයාගන්න ඕන යම් කිසි කයක් තියෙනවා නම් ඒකේ සමුදේ. ඒ සමුදේ තමන් තුලින් හරන්න කිව්වා හින්දා අපිට ආයතන තුලින්ම මේක බලන්න වෙනවා. ඒකට දැන් හුස්ම කය පැනෙව්වේ ආයතන දෙකක් වැඩ කිරීම නිසා. කාය ස්පර්ශයක් දැනුණා හිතෙන් හිතුවා. කාය ආයතනයයි මන ආයතනය. කාය ආයතනෙට බෑ හුස්ම හදන්න. එයා දැනීමක් දෙනවා විතරයි. මනසට හුස්ම හදන්න පුළුවන්. හැබැයි එයා හදන හුස්මට නැහැ හැපෙන්න බෑ. නේ? හිතෙන් හිතනවා විතරයි. හිතේ තියෙන එකට නැහැ හැපෙන්න බෑ. නේ? දැන් හොයන්න වෙනවා නැහැ හැපෙන හුස්ම හැදුවේ කවුද? කාය ආයතනෙත් නෙමෙයි මන ආයතනෙත් නෙමෙයි. එහෙනම් ආයතන මුලාවට නිහඳලා තියෙනවා. අනිත්‍යය. ආයතන ක්‍රියාකාරීත්වය දැක්කේ නැහැ. නදානකම්. නේද? වතුරේ බල්ලා නැතුවා වගේ වැඩන්නේ කරලා තියෙනවා. ඇහෙන් දැක්කේ ක්‍රියාව දැක්කෙත් නැහැ. හිතෙන් හිතපු ක්‍රියාව දැක්කෙත් නැහැ. වතුරේ බල්ලෙක් නැහැ. බල්ලෙක් ඉන්න හින්දා තමයි අහම් පේන්නේ කියලා බාරගත්තා. බහව තියෙන බව පිළිගත්තා. අපි හුස්ම තියෙන බව පිළිගත්ත වෙන බරන ආයතන මුලාවක් සාධිතයක්. ඒත් අපි අවිද්‍යාවෙන් හදන ඒවා අවිද්‍යාව යෙදෙන්නේ නැති මනසක හැදෙයිද? හැදෙන්න බැහැ නේද? ඉමස්මෙන් සති ඉදන් හොති ඉමස්මෙන් අසති ඉදන් නම් හොති. බල්ලගේ මානසිකත්වයට වතුරේ බල්ලෝ හැදුනට අපිට හැදෙනවද වතුරේ බල්ලෝ? නැහැ. ඉනස්මෙන් අසති දන්නව. උපදින්නේ. ඒ වගේ අපි මෝඩකමට ආයතන මුලාවට හදන ඒවා රහතන් වහන්සේට හැදෙයි. උපදින්නේ බෑ. මේ කොමාරින් එක තේරුම් ගන්න. එතකොට අපි ඉන්න මෝඩකම ඉස්සෙල්ලා තව තේරුම් ගන්නවා. එතකොට තමයි මෝඩකම මිදෙන්න පුළුවන්.
එතකොට මේ
ඔව් ඒ පංච උපාදානස්කන්ධේ ප්‍රතිසම්පන්න බව දැනේ. ඔය පංච උපාදානස්කන්ධය ගැන කතා කරන්න පුළුවන් උනේ හටගත්තු නිසා. හටගත්තේ මොකක් හින්දාද? අවිද්‍යාව. ඒ හට ගැනීමට දෙන නමනේ ජාතියද? ඉතින් කන්දාන පාපුවව. ස්කන්ධයන්ගේ පහළ වීමට කියන ජාතිය. අවිද්‍යාව තමයි. දැන් වතුරේ බල්ලා පහළ වුණේ විද්‍යාවනේ. හුස්ම කියන ස්කන්ධ ටික පහළ වුණේ අවිද්‍යාවනේ. ආයතන නෑ. මේ ලෝකේ තියෙන ඕන රූපයක් පහළ වෙන්නේ අවිද්‍යාවනේ. ඒ කියන්නේ ආයතන මුලාවනේ. ඒක හැබැයි පාඩම් කරගෙන බෑ. ආයතන මුලාව පෙන්නලා දීම තමයි සමුදේ ධර්මානුපස්සී වැඩ පිළිවෙලේ දෙන්න. අසුරු කරන්න නැති වෙනවා. අනිශ්චිතෝච විහෙරති. කායන පසනාවේ ප්‍රතිපද. ඇයි මේක කරන්නේ? යාවදේ ඥානවත්. අනාගතේ ඥානයක් පිණිස. දැන් ඥානේ නැහෙනි. ඒත් අනාගතේ ඥානයක් ඇති කරගන්න තමයි අපි සමුදේ ධර්මානුපස්සී වෙන්නේ. එතකොට එතෙන්ට සිහිය පිහිටලා හිටිනවා. පතිස්සති මත්තාය. ඒ සිද්ධ වෙන ක්‍රියාව මොකද්ද කියලා නුවණින් පේන ගන්නට සිහිය පිහිටලා හිටිනවා නේ. ඔබ වෙන්නකොට වෙන්නකොට. එතකොට මොකද වෙන්නේ? ඉස්සර ඇසුරු කළාට දැන් ඇසුරු වෙන්නේ. අනිශ්චිතෝච විහෙරති. පටන් ගත්තු කය දැන් අනිශ්චිතෝච විහෙරති. පටන් ගත්තේ බල්ලෙක් ඉන්නවා කියලා දැන් ඇසුරු වෙන්නේ නැහැ. අනිශ්චිතෝච විහෙරති. කාය ප්‍රසන්නව ප්‍රතිකර. දැන් කය කියලා දෙයක් තියෙයි දැල්ල ගන්න. නැචරින්ච ලෝකේ උපාදීය. කය කියලා ලෝකේ කිසිවක්ම ඉතුරු වෙන්නේ නැහැ. අල්ලගන්න. අසති කියන එක අපි සිංහලෙන් නැති තැන කියනවා. ඒක ලෝකෙට අයිති තේරුම දාන්නත් පුළුවන්. නහෝති කියන තේරුම නිරෝධ. ඒ කියන්නේ වතුරේ බල්ලා නැති තැන කිව්වහම ඊට වෙන බල්ලෙක් උපද්දගෙන ඌ වගේ එකෙක් නැහැ කියලා හිතන්නත් පුළුවන්. හටගෙන නැහැ කියන්නේ නිරෝධයි. ආයි බල්ලෙක්ගේ කතාව යෙදෙන්න බෑ. ඉතදිලා නිරෝධද තට ඇස නිරෝධ ධර්මයක් කියලා තේරුම් ගන්නවා. හැම කයක්ම නිරෝධ ධර්මයක්. නිරෝධ ධර්මයක් කියන්නේ මොකද්ද? හටගෙන නැති වෙන එකද හට නොගන්න බව? හට නොගන්න බව. ඒකයි තේරුම් ගන්න. රූපයක් ඉපදිලා නැත්නම් එක රූපයක්වත් ඉපදිලා නැහැ. මොකක් බලන්නද ඇහැ මොනනේ? කිසිම රූපේ වර්ණයක්වත් ඉපදිලා නැහැ. වර්ණය කියන්නේ රූපය නෑ. ඇහක් කොහොම වෙයි? එතකොට රූපයෙන්තර ඇහක් ගැන කතා කරන්නත් බෑ. ඇහෙන්තර රූපයක් ගැන කතා කරන්නත් බෑ. ඒ ආයතන එහෙම අජත්ත බහිද්ද දෙකම එකට යේද. අජ්‍යත්තේන්තර බහිද්දයක් කතා කරන්නත් බෑ. බහිද්දේන්තර අජ්‍යත්තයක් කතා කරන්නත් බෑ. හරි. ඒ කියන්නේ ශබ්ද පැනෙන්නේ නැත්නම් කණක් ගැන කතා කරන්න. කණක් පැනවිලා නැත්නම් ශබ්ද ගැන කතා කරන්න බෑ. ඒවත් අහන්නේ මොකෙද? කණ ඉපදුනේ නැත්නම් ශබ්ද ඉපදිලා නැහැ. බද්දේකදුනේ නැත්නම් කණ ඉපදිලා ආයතන නිරෝධය. ඔව් දැන් අපතේ නුවණ එන්න ඕන. දැන් කාම තණ්හාවෙන් එහාට ගිය දේවල් භව තණ්හා කියන භව පිළිගත්ත එකමනේ. එතනත් තණ්හා. ඒක අවිද්‍යාව මත ආපු තණ්හා. අවිද්‍යා නීවරණ තණ්හා සංයෝගයක්. අවිද්‍යාවෙන් ඇත්ත වෙනවා තණ්හාවෙන් බැඳුණා. ඇත්ත වෙනු ගැන අවිද්‍යාවෙන් වතුරේ බල්ලා හැදුවා තණ්හාවෙන් ඇත්ත කියලා අල්ලගත්තා. ඇත්ත කියලා අල්ලගෙන. අපි කරන්නේ ඒක තමයි. අන්න ඒක තමයි තේරුම් ගන්න. අපි ඉන්නවා. අපි ආයතන මුලාවෙන් කරන්නේ මොකක්ද? කාම ලෝකේ හදන එක. ඇයි කාම ලෝකේ කියන්නේ අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් දෙයක් කියලා? පිහිටෝන ගති. ඒවට කියනවා රූප කියලා. ආයතන වලට අහු වෙන දේවල් වලට රූප කියලා කියනවා. රූපස්කන්ධය කන්දාන පාතු බව. ඒකට කියනවා ජාතිය. රූප පහළ වීමම ජාතිය. රූප පහළ නොවම. ඒ රූප පහළ වෙන්නේ කොහොමද කියලා දැක්කම කෙනාටයි යෙවෙනුවනේ ඊළඟට. රූප පහළ වෙන සමුදේ යෙදුන්නේ නැත්නම් අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් රූප උපදින්න බෑනේ. රූප ඉපදුනේ නැත්නම් යරමරණ කතා කරන්නේ කොහොමද? ඒකට තේරුමක් නැහැ. ස්කන්ධ පහළුනේ නැත්තම් අසති. ස්කන්ධ කියන්නේ නිරෝධ ධර්ම නะ. ඉපදිලාම නැති ධර්ම නะ. වතුරේ බල්ලා ඉපදිලාම නැහැ. ඌහදෙක්ක සතර මහා ධාතු ඉපදිලාද එතකොට? නැහැ. ඉතින් නිරුද්ධ්‍යති කියන එකත් එතෙන් කතා කරන්න දැන් අවිද්‍යාව නිරුද්ධ වුණොත් ඒකෙන් හදපු ඒවා ඔක්කොම නිරුද්ධයි. ඒවා කාලපරතරයකට දාන්න එපා. මේක ඉස්සෙල්ලා නැති විලා අනිත් එක පස්සේ නැති වෙනා එහෙම කතාවක් නෙවෙයි. අපි එක මොහතක සිද්ධියක් මේ විස්තර කරන්න. හරි? එතකොට මොහොත කතා කරන්න පුළුවන් ඒ සිද්ධිය වෙනකන් විතරයි නේද? එක මොහොතක සිද්ධියක් කරගෙන කතා කරන